ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
එමනම් දැන් අපි අද වැඩසටහනේ මීළඟ විශේෂාංගය කෙරෙහි අවධානය යොමු කරමු. සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම. පසුගිය සතියේදී මේ ගෙවිලගේ සතියේදී අද දක්වා අපිට ලංකාවෙන් වාර්තා වෙන සුවිශේෂී වැදගත් කාරණා අපි එකතු කරගන්නවා මේ විශේෂාංගයට සුපුරුදු පරිදි. ඒ කර්තව්‍යයට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා සුපුරුදු ලෙසින්ම මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයුබෝවන් දිල්රුක්ෂි සුබෝදෑසනක්.
COVID-19 හා තත්වය සහ යම් දේශපාලනික කාරණා කිහිපයක් තියෙනවා අද වැඩසටහනට අපිට එකතු කරගන්න පුළුවන්. මුලින්ම COVID තත්වය පිළිබඳව අවධානය යොමු කරමු. ලංකාවේ මේ වෙනකොට COVID පැතිරීම හා සම්බන්ධව කොයි වගේ තත්වයක්ද තියෙන්නේ? ඒ වගේම අපි දන්නවා සංචරණ සීමා සහ හුදකලා කිරීම සම්බන්ධව අලුත් තොරතුරු යාවත් කාලීන වෙමින් තියෙනවා. අපි කැමති සවිස්තරාත්මකව ඒ තොරතුරු ඔබින් දැනගන්න මුලින්ම.
ඔව්, ඊයේ දිනෙත් අලුත් ආසාදිතින් 592 දෙනෙක් හමු වුණා. ඒත් සමගම කොරෝනා ආසාදිත සමස්ත පුද්ගලයන් ගණන 33,590ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඒත් එක්කම ඊයේ දිනෙත් මරණ 5ක් වාර්තා වෙලා තිබුණා. ඒත් එක්කම සමස්ත මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගියා. සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමත් එක්ක වාර්තාවර රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්න තිබෙනවා. කලින් අපි දැක්කේ නැහැ දවසකට 500-600 පමණ ප්‍රමාණයක් කොරෝනා සිතින් හඳුනා ගන්නවා. නමුත් මේ මොහොතේ අහඹු ලෙස සහ විවිධ ක්‍රම මගින් කරන PCR පරීක්ෂණ හරහා කියන්නේ කරන පරීක්ෂණ ප්‍රමාණය වැඩිවීම මත හමු වන ආසාදිතින් ප්‍රමාණයත් සංඛ්‍යාත්මකව ටිකක් වැඩි බවක් පෙන්න තියෙනවා. ඒත් එක්කම ඇතැම් ප්‍රදේශ ජනජීවිතය පවත්වාගෙන යාම සහ ආර්ථික කටයුතු පවත්වාගෙන යාම සඳහා හුදකලා තත්ත්වයෙන් මුදවන්න තීරණය කරලා තියෙනවා. වගේම ඒ අතරට අලුතින් හඳුනාගත්තු කොරෝනා ව්‍යාප්තිය යම් මට්ටමකින් සිදුවනවා කියලා හිතන ප්‍රදේශ සංචරණ සීමා පනවන්නත් සෞඛ්‍ය අංශ කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම, ඒත් එක්කම වැල්ලවත්තේ කෝකිලාපාර ග්‍රාම නිලධාරී වසම, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල කෙරවල පිටිය නයිදුව කියන ග්‍රාම නිලධාරී වසම, ගඟබඩ ගාම නිලධාරී වසම, කිරිබත්ගොඩ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම, මේ වගේ ප්‍රදේශවල හුදකලා බව ඉවත් කරන්න අලුතින් තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයිති වන මක්ගොණ ග්‍රාම නිලධාරී වසම් තුනක් ඊයේ සංචරණ සීමා පැනෙව්වා. මේ තත්ත්වයත් එක්ක මක්ගොණ නැගෙනහිර, මක්ගොණ බටහිර, අක්කරමලේ කියන ග්‍රාම නිලධාරී කොට්ටාස වලට තමයි තාවකාලිකව සංචරණ සීමා පනවලා තිබුණේ. කළුතර දිස්ත්‍රික්කයෙන් ඔබට යද්දි ගාල්ල දිස්ත්‍රික්කයට අවතීර්ණ වෙද්දී ඉඳුරුව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් පමණ අලුතෙන් හුදකලා කරලා තියෙනවා. ඉතින් සෞඛ්‍ය අංශත් සඳහන් කරන්නේ හුදකලා බව පවත්වාගෙන යනවාට වඩා හුදකලා තත්ත්වයෙන් විදිලා ජනතාවට නව සාමාන්‍යයට අවතීර්ණ වන්නයි අවස්ථාව දෙන්න උත්සාහ කරන්නේ. නමුත් උත්සව සමයක් එළඹෙනවා, ශ්‍රීපාද වන්දනා සමයක් එළඹෙනවා. මේ කාල සීමාව ඇතුලේ ජනතාව නව සාමාන්‍යයට හුරුවන්න කොච්චර නැඹුරුවක් තියෙනවද කියලා පෙන්වන එකක් එක්ක තමයි තවදුරටත් මේ හුදකලා බව තියෙනවද, සීමා වැඩි කරනවද කියන එක තීරණය කරන්න කියන කාරණය සෞඛ්‍ය අංශ නිතරම මතක් කරමින් ඉන්නේ මේ දිනවලත් විශේෂයෙන්ම.
ඔව් මනෝජ්, ඒත් එක්කම අපි දකිනවා දැන් ලෝකයේ විවිධ රටවල් මේ COVID-19 නිවාරණයෙන් නැත ලබා ගැනීම සම්බන්ධව යහුසුලුව ක්‍රියාත්මක වන ආකාරය. ශ්‍රී ලංකාවේ සම්බන්ධව තියෙන සූදානම කොහොමද මේ වෙනකොට?
ඔව්, දැන් මේ වන විට ලෝකයේ රටවල් කිහිපයක් එන්නත් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒවට අනුමැතිය ලැබෙමින් තිබෙනවා. කොමනක් ලංකාවේ ජාතික ඖෂධ පාලන අධිකාරියත් සඳහන් කළේ මේ සියලු සමාගම් සමග ශ්‍රී ලංකාව ඍජු සම්බන්ධතා පවත්වනවා. ඒ ආයතන සමාගම් සාකච්ඡා කරමින් ඉන්නවා. විශේෂයෙන්ම මේ ශීත දාමය පිළිබඳව මේ කෝල් චේන් එක ගැන අවධානය යොමු කරද්දී අමරිකාවේ කෙන්නතක් සෙල්සියස් -70ක පමණ අගයක පවත්ව ගන්න ඕන. දැන් ලංකාව වගේ රටක ඒ තරම් ලේසි පහසු කටයුත්තක් නෙමේ. අලුතෙන් අමරිකාවේදී ඉඩ ලැබුණු මොඩර්නා එන්නත සෙල්සියස් +20ක විතර මට්ටමක පවත්වාගෙන යන්නේ. නමුත් ඔක්ස්ෆර්ඩ් එන්නත නිසි ආකාරයෙන් සමාජගත කරාට පස්සේ ඒ කියන්නේ ඒක ජනතාවට රෝගීන්ට ලබා දෙන්න තීරණය කරාට පස්සේ එය යම් උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන් විශේෂයෙන් ලංකාව වගේ රටවලට උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙයි කියලා විශ්වාස කරනවා චීන සහ රුසියානු වෙන්නත් පිළිබඳව අවධානයකින් ඉන්නවා මේ කොමුණත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩසටහන සමග ලංකා පවත්වන සම්බන්ධතායක කල්ැතුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව ලියාපදිංචි වීම හරහා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% ප්‍රමාණයකට මේ ඉන්නත නොමිලේ ලබා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සූදානම් වෙලා තියෙනවා. නමුත් ඒ මොන රටේ ඉන්නතද කොහොමද ලබා දෙන්නේ කියන කාරණේ තාම නිශ්චිත නැහැ. සෞඛ්‍යංශ සඳහන් කරන්නේ දැන් එක රෝගියෙකුට එක ඉන්නතක් එකවරක් දුන්නොත් ආයෙමත් දෙන්න සිද්ධ වුණොත් දිය යුත්තේ දීපු ඉන්නතම තමයි. ඒ හින්දා මේ පහසුකම් එහෙම පිළිබඳව අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන බව උන් සඳහන් කරනවා. ඉදිරියේදී යම් සාකච්ඡා මට්ටමක් ඉවර කරලා ඒ ආයතන විශේෂයෙන්ම ඖෂධ නිකුත් කරද්දී උෂ්ණත්වය පවත්වා ගැනීමට අවශ්‍ය පසුබිමක් සම්පාදනය කර දෙවි කියලා විශ්වාසයක් තියෙනවා. මේ සියල්ලත් එක්ක ලබන අවුරුද්දේ මුල් කාර්තුවේදී වගේ එන්නත ගෙන්වීමට හෝ ඒ සම්බන්ධයෙන් සලකා බලන්න යම් යහපත් ප්‍රවණතාවක් ඇති වෙයි කියලා ශ්‍රී ලංකා පැත්තෙන් බලාපොරොත්තු වෙන්නේ නදීල් රුක්ෂි.
ඔව් ඒත් එක්කම මේ උත්සව සමය එළඹෙන්නේ නත්තල් සමය සහ නවවසර උදාවීම හා සම්බන්ධව වන කාල සීමාව. දැන් මේ වගේ කාල සීමාවකදී ජනතාව සමාජයේ ගැවසෙනවා වැඩි. හුදකලා කරපු ප්‍රදේශ හැරෙනට අනිත් ප්‍රදේශවල පුද්ගලයින් වැඩිපුර සංචරණයට යොමු වෙන කාල සීමාවක්. මේ වගේ කාලයකදී කොහොමද මේ රජයේ සූදානම මේ COVID-19 ආසාදිතයෙන් පාලනය කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධව?
රජයම් අවධානයකින් ඉන්නවා. කොළඹ බෝඩින් වෙලා තමන්ගේ රැකියා කරන පිරිස තමන්ගේ ගම්බින් බලා යන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම නත්තලෙනවා, ලුටවරු දා වෙනවා. මේ කාලෙදී බොහෝ දෙනෙක් කොළඹින් බැහැරව යන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ අවශ්‍යතා තිබෙනවා. ඒව පිළිබඳව සෞඛ්‍යංශයම් අවධානයකින් ඉන්නවා. ඒ හින්දා ගෙදර ගියොත් මොනවද කරන්න ඕනේ, තමන්ට සැකසහිත ලක්ෂණ තිබුණොත් තමන් මොනවද කරන්න ඕනේ කියන දේ පිළිබඳව නිරන්තරයෙන් දැනුවත් කරමින් ඉන්නවා. ඒකට හේතුව තමයි විශේෂයෙන් වතු ආශ්‍රිතව ජනතා වැඩි වශයෙන් ගැවසෙන ජනජාත්‍ය වැඩි තැන්වලට එක කොරෝනා ආසාදිතෙක් හරි ගියොත් එතන අලුත් පොකුරක් නිර්මාණය වෙන්න පුළුවන් කියන අදහසෙන්දලා ඔවුන්නේ දැනුවත් කිරීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම දැන් මේ වන විට බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වය ටිකක් වැඩි. වාර්තාමන රෝගීන්ගෙන් සැලකිය ප්‍රමාණයක් බස්නාහිර පළාත නියෝජනය කරන්නේ. ඒ හින්දා බස්නාහිරින් පිටට යන පුද්ගලයින්ට යම් විදිහට ආසාදිතයක් තියෙනවාද, උන් ආසාදිතයින්ද කියන වගේ හොයාගන්න මේ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ කොළඹින් සහ බස්නාහිර පළාතෙන් පිටවන සීමාවන්වල ඉඳලා සිද්ධ කරනවා. ඉතින් මුල් දින දෙකට පමණ එවැනි ආසාදිතයින් 6-7 දෙනෙක් හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා. සෞඛ්‍යංශ සඳහන් කරන්නේ ඒකත් සැලකිය යුතු ඉලක්කමක්. ඒකට හේතුව මේ 6-7 දෙනා අඳුරගන්නේ නැතුව ඔවුන් ගම්බින් බලා ගිහිල්ලා ජනගහනත්වයේ වැඩි තැන් වලට එකතු වුණොත් තවදුරටත් කොරෝනා වැඩි වෙන්න පුළුවන් නේද කියන අදහස සෞඛ්‍යංශ දරනවා. නමුත් ඔවුන් කියන්නේ තමන්ට අවදානම් ලක්ෂණ තියෙනවා නම් තමන් කොළඹින් එව නැත්නම් තමන් ඉන්න තැනින් පිට වෙන්නේ නැතුව තවදුරටත් රැඳිලා ඉන්න උත්සාහ කරන්න කියලා සඳහන් කරනවා. ඒත් එක්කම මෙවර නත්තල ඉතා චාම්ව ආගමික වතාවත් වලට මුල් තැන දීලා තමන්ගේ පවුලය සමග සමරන්න කියලා කාදිනල් හිමිපාණන් පවා සඳහන් කරා. ඒ හින්දා දේවස්ථානවල දේව මෙහෙයන් පැවැත්වෙනවා. ඒ සඳහා සීමිත පිරිසක් සහභාගී වන්නේ වෙනදමින් විශාල වශයෙන් පිරිස් රැස් කරමින් මෙවර නත්තල සවරන්න සූදානමක් නැති බවක් තමයි පේන්න තියෙන්නේ. පිළිබඳව කිතුණු ප්‍රජාවට යම් ආකාරයෙන් දැනුවත් භාවයකුත් ඇති කරලා තියෙන්නේ. යම් මේකින් ජනතාව ඒකරාශී වන තැනකින් අලුත් කොරෝනා පොකුරක් නිර්මාණය වුණොත් මේ තරම් යහපත් තත්ත්වයක් නෙමෙයි. ඒ හින්දා තමයි මේ දැනුවත් කිරීම කරමින් ජනතාව සීමා කරමින් මෙවර නිවසට වෙලා පවුලේ අය සමග නත්තල සවරන්න කියන පණිවිඩය ලබා දෙමින් ඉන්නේ.
COVID-19 හා සම්බන්ධ වන ශ්‍රී ලංකාවේ තත්ත්වය දැනගත්තට පස්සේ අපි දැන් ක්‍රමයෙන් යොමු වෙමු ලංකාවේ දේශපාලනික තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න. උත්සව සමය එළඹෙන නිසා ටිකක් නිහඬ ස්වභාවයක් දකින්නට තියෙන්නේ ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය තුළ. හැබැයි අත්‍යවශ්‍ය කාරණා කිහිපයකුත් තියෙනවා, සුළු වශයෙන් හෝ අපිට කතා බහ කරන්න පුළුවන්. කාලයක් තිස්සේ දිගින් දිගටම ඇදමෙන් පැවතුනානේ අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයා කවුද කියලා. මේ සම්බන්ධව නොයෙකුත් ආරවුල් පැවතුනා. අපි ඒ සම්බන්ධව දිගටම කතා බහ කළා. ඔබත් දැන් ඒ පිළිබඳව යම් අවබෝධයකින් සිටින්නේ. ගලකොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ, පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්ුණා. ඒ වගේම මේ යම් යම් මතවාදත් අපිට දකින්නට ලැබුණා. කෙසේ හෝ අවසාන වශයෙන් තීරණයක් අරගෙන තියෙනවා අපේ ජනබල පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් කරන්න. ඒ හා සම්බන්ධ වන වටපිටාව අපි දැනගන්න කැමති මනෝජ්?
ඔව්, දැන් මැතිවරණ කොමිසම විශේෂ ගැසට් නිවේදනයක් මගින් පූජා අතුරේ රතන ස්වාමින් වහන්සේවා අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය විදිහට තෝරා පත් කරගත්තු බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරා. ඒ අනුව දැන් අපේ පාර්ලිමේන්තුවේ 225 හිටියේ රතන ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තු පැමිණීමත් එක්ක ඒ සංඛ්‍යාව 227 දක්වා වැඩි වෙනවා. මේ පත්වීම පිළිබඳව රතන හඳුරුවත් කියන්නේ පක්ෂයේ ඉහළපෙළේ සමාජිකයින්ගේ එකඟතාවය මත තමන් වහන්සේ පාර්ලිමේන්තුවට තේරීපත් වුණු බව. නමුත් අපේ ජනබල පක්ෂයේ තවත් කණ්ඩායමක් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරනවා මැතිවරණ කාලයේ ප්‍රවර්ධන කටයුතු සිද්ධ කරේ ඥානසාර ස්වාමින් වහන්සේ ජාතික ලැයිස්තු වෙන් පාර්ලිමේන්තුවට අරගෙන එන්න කියන පණිවිඩය ලබා දුන්නා. එවැනි තත්ත්වයක් ඇතුලේ උන්වහන්සේට පාර්ලිමේන්තු වෙන්න නොදී රතන හාමුදුරු පාර්ලිමේන්තු ගියේ ඇයි කියන සැකය ඇතැම් අය මතු කරමින් ඉන්නවා. ඉතින් රතන ස්වාමින් වහන්සේට සඳහන් කරලා තිබෙනවා මේ මොහොතේ උන්වහන්සේ පාර්ලිමේන්තුවට එන්නේ ඍජුව තීරණ වලින් පෙනී ඉන්න, ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී ඉන්න නෙවෙයි, ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල වෙනුවෙන් පෙනී ඉන්න තමයි තමන් වහන්සේ පාර්ලිමේන්තුවට එන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. කොමුණක් මාස 4ක පමණ කාලයක් මේ පාර්ලිමේන්තු මන්ත්‍රි දොරය හිස්ව පැවතියා. වේදිනිගම විමලටික් සේමියන් පක්ෂයේ ලේකම් ස්වාමින් වහන්සේ විදිහට තමන්ව පත් කරගන්න කියලා ඉල්ලීමක් කරා. පක්ෂයේ ඊට එරෙහි වුණා. දැන් මේ වන විට අවසාන වශයෙන් රතන ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්නවා. ඒත් එක්කම අපේ තන්ත මතක් කරන්න එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා තාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ. බොහෝ දුරට වාර්තා වෙන විදිහට ජනවාරි මාසේ අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයක් පාර්ලිමේන්තුවට එවයි කියලා විශ්වාස කරනවා.
මීළඟට අවධානයට ලක් කරන්න කැමති පසුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේදී ප්‍රමුඛව අවධානයට ලක් වුණු කාරණාවක් සම්බන්ධව අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ තමයි MCC ගිවිසුමත් සංකරනවද නැද්ද මේ පත්වන්නට නියමිත ජනාධිපතිවරයා හෝ අලුත් ආණ්ඩුව. මේක දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වෙමින් තිබුණු කාරණාවක්. අවසාන වශයෙන් මේ MCC ගිවිසුමෙන් ලංකාවට ලබා දෙන්නට තිබුණු රුපියල් බිලියන 89ක ප්‍රධානය ඉවත් කරගන්නට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනයේ තීරණය කළා තියෙනවා. අපි පසුගිය සිකුරාදා අපේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනිනුත් ඇමරිකාව පැත්තෙන් මේ සම්බන්ධව තියෙන ආරංචි පිළිබඳව කතා බහ කළා. ලංකාවෙන් මේ සම්බන්ධව තියෙන ආරංචි, ලංකාව පැත්තේ ආරංචි පිළිබඳව අපේ අද දවසේදී අවධානය යොමුන්නේ. කොහොමද මනෝජ් මේ සම්බන්ධව තියෙන කතා බහ ශ්‍රී ලංකාවේ?
ඔව්, ආණ්ඩුව සනහන් කරනවා, ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරු පවා කියන්නේ MCC ගිවිසුමෙන් ඉවත් වෙන්න ඇමරිකාව තීරණය කරලා තියෙන්නේ අලුත් ආණ්ඩුව මේ ගිවිසුමේ කොන්දේසි වලට එකඟ නොවන නිසා බව සඳහන් කරනවා. ඉතින් MCC වලින් ඉවත් වෙනවා නම් ඉඩම් සම්බන්ධයෙන් ආණ්ඩුව ස්ථාවරයේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න ඕන කියලා අපි දැක්කා පෙරටුගාමි සමාජවාදී පක්ෂයත් මාධ්‍ය හමුවක් කියලා සඳහන් කරනවා. ඒත් එක්කම රජයේ නිල වශයෙන් ඇමරිකාවට දැනුම් දීමක් කරලා තියෙනවා නම් MCC ගිවිසුමෙන් ඉවත් වෙනවා කියලා ඊට අදාළ ලිපිය ප්‍රසිද්ධ කරන්න කියලා අභියෝග කරනවා කියලා සමගි ජන බලවේගයක් කියනවා. ආචාර්ය හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමයි මෙහෙම සඳහන් කරලා තිබුණේ. ඉතින් විවිධ සැක සංකා සහිත අදහස් පතු වෙනවා MCC ගිවිසුම සම්බන්ධයෙන්. ඔබ සඳහන් කරපු ප්‍රධානය ශ්‍රී ලංකාවට කෙසේ හෝ ලබා ගනි ආර්ථික රස්වයන්ගෙන් යම් සහනයක් ලබා ගන්න උත්සාහ කරයි කියලා විශ්වාසයක් ජනතාව තුළ තිබුණා. මේ අවුරුදු MCC ආයේ අත්සන් කරයිද ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කරන්න විද්වත් කමිටුවක් පත් කරා. ඔවුන් පළමු වතාවේ සඳහන් කරා ඒ අත්සන් නොකළ යුතුයි කියලා. නමුත් පස්සේ ඒ සම්බන්ධයෙන් තීරණය වෙනස් වෙයිද මේ වගේ අදහස් වල හිටියේ. ඉතින් දැනට MCC නමින් පැමිණි ගිවිසුම අහෝසි කරගන්න ඇමරිකාව තීරණය කරලා තියෙනවා. ලංකාවත් ඒ පිළිබඳව උත්තර දෙමින් ඉන්නවා. ආණ්ඩුව පාර්ශ්වයෙන් විශේෂයෙන් කියන්නේ ලංකාව මේ කොන්දේසි වලට එකඟ නොවීම මත මේ ගිවිසුමෙන් ඉවත් වෙන්න ඇමරිකාවට සිද්ධ වුණා කියන කාරණය ලංකාව පැත්තෙන් බැලුවොත්. ඉතින් MCC ආයතනය ලෝකයේ වෙනත් රටවල් එක්ක ඉදිරියේදී සහයෝගයෙන් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන් ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් සොලමන් දූපත ආශ්‍රිතව මේ මුදල් ආයෝජනය කරයි, මුදල් ලබා දෙයි කියන බලාපොරොත්තුවකුත් ඒ අතර කියවෙනවා.
ඔව්, දැන් මේ සම්බන්ධව විවිධ අදහසුත් ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම දැන් රජයේ පැත්තෙන් දිගින් දිගටම කිව්වේ මේ MCC කිව්වම අත්සන් කරන්නේ නැහැ කියලානේ. කිව්ව විදිහටම MCC අත්සන් කරන්නේ නැහැ කියපු පොරොන්දුවේ ස්ථාවරයේ වෙනසක් වුණේ නැහැ කියලා කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල සඳහන් කිරීමක් කළා.
ඒ මිලියන 450ද බිලියන 450ද කියන එක නෙමෙයි වටින්. රටට අහිතකර කිසිම දෙයකට අපි එකඟ නොවනවායි කියන ස්ථාවරය අපි ඉන්නවා. දැන් අපි ගත්ත ස්ථාවරයේ කිසිම වෙනසක් නෑ data. හෙටත් ඒ ස්ථාවරයම තමයි. ඒ වෙනි ස්ථාවරයන් වෙනස් කර කර යන ගමනක් යන්නේ නෑ අපේ ආණ්ඩුව.
මදන් MCC ගිවිසුම සම්බන්ධව දැඩි ලෙසින් බොහොම රැඩිකල් අදහස් ප්‍රකාශ කරමින් හිටපු ඇමතිවරයෙක් තමයි විමල් වීරවංශ වත්මන් කර්මාන්ත අමාත්‍යවරයා. මේ ආරංචි ලත්සනින් ඔහුගේ අදහස් උනේ මේක.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඉතා පැහැදිලිව මේ රටට හතුරු ජාත්‍යන්තර ගිවිසුම් වලට එළඹෙන්නේ නැහැ කියන සහතිකය මේ රටට දුන්නා. ඒ සහතිකය අනුව කටයුතු කළ තිබෙනවා. ඒ නිසා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඒ ක්‍රියාන්විතය දියේලි කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තු තීන්දුව දැන් ආපසු අකුලගෙන තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ කාලේ අරලියගහ මන්දිරය ඇතුලේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ක්‍රියාත්මක වෙනකොට කට පියාගෙන හිටපු දේශපාලන රතු කමිසදාරී තොත්ත බබ්බු පහුගිය කාලේ අපේ ආණ්ඩුව ආවම ඔන්න මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අස්සම් කරන්න යනවෝ අරක මේක කියලා බොහොම බිල්ලු මවන්න ගත්තා. ඒ බිල්ලු මවපු කට්ටියට අද උත්තරේ ලැබිලා තිබෙනවා. දැන් ඒගොල්ලෝ පෝස්ටරයක් ගහයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකෙන් ලැබෙන්න තිබිච්ච ප්‍රතිපාදන නොලැබීම ඉතාම බරපතල ප්‍රශ්නයක් කියලා මේ පීවරත් හෙලා දකිව්. ඒක තමයි ඒගොල්ලෝගේ පුරුද්ද.
දැන් කිව්වත් වගේ එහෙම එකක් වුණා. ඒ වගේම අදහසක් ප්‍රකාශ කළා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා සමගි ජනබලවේගයෙන්.
දැන් අන්තිමට මේ නටලා ලංකාවට ප්‍රධානයක් ලබා ගන්න තිබුණු අවස්ථාව අද නැති කරලා තියෙන අපි ලෝකයාගෙන් ඒ අවශ්‍ය සහය ලබාගෙන මේ රට කොහොමද සංවර්ධනය කරන්න කියන අභියෝගය මැද අපි මේ අවස්ථාවේදී ඉන්නේ.
දේශපාලනික වාතාවරණය සම්බන්ධව තියෙන කාරණා පිළිබඳව කතා බහ කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් තියෙන ආරංචියක් තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි අතර යම් යම් සාකච්ඡා මතභේද මේවා තිබුණනේ ඔය මහමැතිවරණයට කලින් සංධානගත වෙලා මේ දෙක එකට එකතු වෙලා මැතිවරණයට ඉදිරිපත් වීමේ සිට පවා මේ යම් යම් ප්‍රශ්නකාරී තත්ත්ව අපි දැක්කා. ඊට පස්සේ මේවා විසඳගෙන දෙකළු එකට එකතු වුණත් තාමත් අලුයට ගිනි පුපුරු වගේ මේවා තියෙන වගට අපිට හැඟී යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යම් චෝදනාවක් එනවා රජයේ වැඩවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයවලුන් සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. අපි කැමති මේ සම්බන්ධව තියෙන වාතාවරණය පිළිබඳව ඊළඟට සාකච්ඡා කරන්න මනෝජ්.
ඔව්, පක්ෂේ මහලෙකම් දෑසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය කතා කරලා තිබුණ පහුගිය දවසක ජනාධිපතිවරණයේදී වගේම මහමැතිවරණයේදී ලොකු දායකත්වයක් ලැබලා දුන්නු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළගුණ සලකන්න කියන ඉල්ලීම දෑසිරි ජයසේකර මහත්මයා ආණ්ඩුවෙන් කරලා තිබුණා. ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ඔවුන් සතුයි. ප්‍රමාණය විදිහට 1064ක් ඉන්නවා. ඉතින් ආණ්ඩුව සංවර්ධන වැඩ කරද්දී ගමේ වැඩ කරද්දී ඔවුන්වත් ඒ සඳහා දායක කරගන්න කියන ඉල්ලීම ඔව් කරනවා. ඒත් එක්කම මේ අය පැත්තකට විසි කරලා වැඩ කරන්න බෑ. ඒ අය තමයි ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී ආණ්ඩුව ගේන්න විශාල කැපකිරීමක් කරේ. පක්ෂයක් විදිහට නමට බෝඩ් ලෑල්ලට මේ ආණ්ඩුවත් එකතු වුණේ නෑ. ඒ හින්දා සංවිධායකවරු විශාල කලකිරීමක ඉන්නවා. ජනාධිපතිතුමන්ගෙන් පොදුජන පෙරමුණේ නායකයන්ගෙන් තමන් ඉල්ලනවා මේ අයට කෙලෙහි ගුණ සැලකීමේ ක්‍රියාවලිය දැන්වත් ඉෂ්ට කරන්න කියන කාරණේ දැසි විජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේ කම්බරයා විදිහට එතුමා ඉල්ලීමක් කරලා තිබුණා. ඉතින් ඒ ගැන ඉදිරියේදී පක්ෂයත් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන බවකුත් සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම අපි දැක්ක මහින්ද අමරවීර අමාත්‍යවරයාත් කියලා තිබුණා මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හමු වෙලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන බව. ඇතැම් අය කිව්වේ කැබිනට් මණ්ඩලයේ පත්වීමේදී පවා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අමතක කරලා ගියේ එතරම් වටිනාකමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොදුන් නිසාද කියලා. අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ පැත්තෙන් එහෙම නොසතුටු බවක් පිළිබඳව කතා කරන්නේ නැහැ. ආණ්ඩුවට දෙන්න පුළුවන් ප්‍රමාණය තමයි දුන්නේ වගකීම් ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරනවා කියන කාරණේ උන් කියන්නේ. නමුත් එළියට යද්දී ගමට යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතින් සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහභාගී කර නොගැනීම පිළිබඳව ඔවුන්ගේ විරෝධය ප්‍රසිද්ධියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් විදිහට දැන් ආයමත් මතු කරමින් ඉන්නවා.
මනෝජබත් සඳහන් කළානි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම් දාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධව ප්‍රකාශයක් කළා. ඔහු දැඩි ලෙසින් මේ සම්බන්ධව කලකිරීමෙන් ඉන්නේ කියලා මේ ඔහුගේ අදහස්.
මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රායසභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් මේ ආණ්ඩුවෙන් ලබා දිය යුතුයි. ඔවුන්ව පැත්තකට විසිකිරීම තුළ සිද්ධ වෙන්නේ ඔවුන් ගිහිල්ලා වෙනත් තැනකට තල්ලු වෙන එක. ඒ නිසා අපි ආණ්ඩුවේ බලධාරීන්ගෙන් කීප වතාවක් ඉල්ලා තිනවා. දැන් ප්‍රායසභා මන්ත්‍රීවරු අපේ 1064ක් ඉන්නෝ. ඔවුන්ව මේ සම්බර්ධන ක්‍රියාවලියට එකතු කරගන්න පක්ෂයක් විදිහට අපි නමට බෝඩ් ලෑල්ලකට මේ ආණ්ඩුවත් එක්ක එකතුනේ නැහැ. ඒ නිසා අපේ සංවිධායකවරු විශේෂයෙන් විශාල කලකිරීමක ඉන්නෝ, ප්‍රායසභා මන්ත්‍රීවරු විශාල කලකිරීමක ඉන්නෝ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පල්ලා තට්ටුව පිරිස අමතක කරලා මේ ආණ්ඩුවට ගමනක් නැහැ. නැවත නැවතත් අපි ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡාවට ගන්නවා කිල්ලුවා එකක්වත් අපිට ලැබිලා තිබුණේ නැහැ. විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක අපි සාකච්ඡා කරා. නමුත් ඒ සාකච්ඡාවල කිසිම හරයක් අපි දකින්නේ නැහැ. මොකද හේතුව ඒ ප්‍රශ්න ටික එහෙම්මම තියෙනවා. අඩුමතරමේ ගම ඇතුලේ ලයිට් එකක් දාගන්න පාරක් හදන්න අවශ්‍ය කරන ශක්තිය දෙන්නේ නැත්නම් අපිට ප්‍රායසභා මන්ත්‍රීවරුන්ට මොකද්ද කියන්නේ තියෙන්නේ? අපි තාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන මේ ක්‍රියාවලිය තුල නැළඹන අවුරුද්දේ සපිරි ගමක් වැඩසටහනට මුදල් ටික 75%ක් අපිට ලැබුණේ ගම සමග පිළිසඳරක් වැඩසටහනෙත් අපේ ප්‍රායසභා අපේක්ෂකයන්ව අතෑරලා නම් මේ වැඩේ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙලක් තමයි ඒක තුල තියෙන්නේ.
අවධානය යොමුවන්නේ මීළඟට මහර බන්ධනාගාර ගැටුම හා සම්බන්ධව විමර්ශනයට පත් කරපු කමිටුව විසින් නිකුත් කරන වාර්තා සම්බන්ධවයි. අතුරු වාර්තාවක් මීට කලින් සතියක නිකුත් කළ තිබුණා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කළා. ඊට පස්සේ මේ ගෙවිල ගිය සතිය ඇතුළත මේ කමිටුව විසින් මේ ගැටුමින් මියගිය පුද්ගලයින් හා සම්බන්ධව වන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. තැනර කතාවක් තිබුණනේ මීට කලින් CCTV දර්ශන පවා ඉදිරිපත් කරමින් කිව්වනේ මේක මේ දෙපිරිසක් අතර පුද්ගලයින් අතර මේ රඳවුවන් අතර සිදුවුණු ඝට්ටනයකින් තමයි මේවා මේ පුද්ගලයින් මරණයට පත් වෙලා තියෙන කියලා. මෙතනදි පුද්ගලයින් 11 දෙනෙකු මිය ගියානේ. නමුත් දැන් මේ වාර්තාවෙන් ඊට වඩා වෙනස් කරුණුත් ඉදිරිපත් වෙලා තියෙනවා. සවිස්තරාත්මක තොරතුරු ඔබෙන් දැනගන්න කැමතියි.
ඔව්, දැන් මේ පුද්ගලයින් 11 දෙනෙක් රඳවියන් 11 දෙනෙක්ගේ මරණ පරීක්ෂණ සඳහා විද්වත් කමිටුව සකස් කරපු රහස්‍ය වාර්තාවක් පෞද්ගල දාධිකරණට ඉදිරිපත් කරා. එහිදී කියවලා තිබුණා මේ මහර බන්ධනාගාර ගැටුමින් මියගිය 11 දෙනාගෙන් 4 දෙනෙක් මැරිලා තියෙන්නේ වෙඩිවැදිලා කියලා. මීට කලින් යම් රාවයක් අදහසක් ප්‍රවෘත්තියක් සමාජගත වෙලා තිබුණා. මේ ඔක්කොම ඔවුන් අභ්‍යන්තර කැරැල්ලක ප්‍රතිඵලයක් විදිහට ගුටි බැටවුව මාරු කරගෙන සියලු දෙනා මියගියා. වෙඩි වැදිලා මැරුණු පිරිසක් නැහැ. වෙඩි තිබ්බෙත් කකුල් දණහියෙන් පල්ලෙහාට. එයින්ද මේ අය 11 දෙනා මැරුණේ මේ ඇතුළේ සිද්ධ වෙච්ච ගැටුම නිසා කියලා සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් CCTV දර්ශනත් විටින් විට මාධ්‍යර නිකුත් වුණා. කොමුණත් මේ වාර්තාවෙන් ඔවුන් කියන්නේ මේ 4 දෙනෙක් මිය ගිහිල්ලා තියෙන්නේ වෙඩි වැදිලා කියලා. ඉතින් මේ අයගේ සිරුරු ආදාහනය කරන්නත් අධිකරණයෙන් නියෝග ලබා දුන්නා. කලහකාරී තත්වෙන් පස්සේ මිය ගියපු රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා විද්වත් කමිටුවක් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරපු අවස්ථාවේ තමයි මේ පිළිබඳව අනාවරණය වුණේ. ඔබ දන්නවා පෞගේ මාසයේ 29-30 කියන දවස්වල තමයි මේ කලහකාරී තත්වයේ බන්ධනාගාරය ඇති වුණේ. දැන් කොහොම වුණත් මේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරපු අයගේ මේ සිරුරුත් ආදාහනය කිරීමකින් තොරව භූම දානය කරන්න අවසර දෙන්න කියලා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලලා තිබුණා. කොහොම වුණත් ඒවා සඳහා තවදුරටත් ආදාහන කටයුතු සිද්ධ කරන්න කියන නියෝගය තමයි අධිකරණයෙන් මේ වන විට ලැබිලා තියෙන්නේ.
ඔව්, අර ඔබත් සඳහන් කරපු ආකාරයට විරෝධතාවක් තිබුණානේ මේ සම්බන්ධව මේ මරණයට පත්වුණු පුද්ගලයන් 11 දෙනාගෙන් බහුතරයකට කොරෝනා ආසාදිත වෙලා තියෙනවා කියලායි හොයාගත්තේ. ඉතින් ඒ නිසා මේවා ඉක්මනින්ම ආදාහනය කරන්නට කටයුතු කළා. නමුත් මේ සම්බන්ධව දැඩි විරෝධයක් මතුවුණා, විශේෂයෙන්ම ඒ පවුලේ ඥාතීන් ඇතුළේ ඒ සම්බන්ධව පෙනී සිටින සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිච්ච පාර්ශ්ව වලින්. මේ තීන්දුව මේ වාර්තාව මගින් හෙළුණාට පස්සේ පුද්ගලයන් 4 දෙනෙක් ඝාතනයට ලක් වෙලා තියෙනවා කියලා වෙඩි පහර හේතුවෙන් මේ සම්බන්ධව පෙනී සිටපු නීතිඥ චූලා අධිකාරී අධිකරණයේදී මේ වගේ අදහසක් පළ කරලා තිබුණා.
අද පැහැදිලිවම අනාවරණය වුණා මොනවා කිව්වත් ඔවුන් මිය ගිහිල්ලා තියෙන්නේ වෙඩි පහරවල් වලින් කියලා. එතකොට මේ ආණ්ඩුව දැවැන්ත උත්සාහයක් ගත්ත රජයේ නීතිඥවරිය දැවැන්ත උත්සාහයක් ගත්ත මේ මලසිරු එකපාරම කිසිම දෙයක් කරන්නේ නැතුව ආදාහනය කරන්න.
ඔය සම්බන්ධව උත්තර ලබා දුන්න රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය නිෂාරා ජයරත්න.
මරණයට හේතුව දක්වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සකස් කරන ලද විශේෂඥ මණ්ඩලය පැහැදිලිවම දක්වා තිබුණා ඔවුන් මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශනවලට අවශ්‍ය සියලුම සාම්පල් ලබාගෙන තිබෙනවා. එම නිසා මෙය නැවත ගොඩ ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති තත්වයක් තමයි ඔවුන් සඳහන් කරලා තිබුණේ. අද දින ඉදිරිපත් කරන ලද මුත්තදේහ 4 සම්බන්ධයෙන් නොපමා ආදාහන කටයුතු කරන්න රජයට අවසර දුන්නා. ඒ නියෝගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෙද තමයි ලබා දුන්නේ. අද දින මා වෙතත් එම මරණයට හේතුව දක්වන වාර්තා ලැබුණා. වෛද්‍යවරුන්ගෙන් මා මුල් අවස්ථාවේදීම සඳහන් කර සිටියා මාන්නයට හේතුව ගිනි අවි වලින් නිකුත් වෙච්ච ප්‍රහාරයන් කියලා.
අද අපි අවසාන අවධානය යොමුවන්නේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව විමර්ශනයට පත් කරපු ජනාධිපති විමර්ශන කමිටුව හරහා සතින් සතිය සාක්ෂි විමසීමේදී හෙළිදරව් වන කරුණු පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන්න. මේ ගෙවිලගේ සතියේදීත් කාරණා දෙකක් සම්බන්ධව විශේෂිත අවධානයක් යොමු වෙලා තිබුණු මේ පාස්කු විමර්ශන කමිටුවෙන් හෙළිදරව් වන සාක්ෂි පිළිබඳව සලකා බලද්දී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ දුරකථනයේ ඇතුළත් දත්ත සම්බන්ධව අලුත් තොරතුරක් වාර්තා වුණා. ඒක සැලකිය යුතු තත්වයක් විදිහට විමර්ශන කමිටුවෙත් විශේෂිත අවධානයක් යොමු වෙලා තිබුණා. ඊළඟට සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ නියෝජනය කරමින් අබ්දුල් රාසික් ඇවිල්ලා හිටියා පාස්කු කමිටුවට සාක්ෂි ලබා දෙන්න. ඔහුගේ සාක්ෂි හරහත් අලුත් තොරතුරු හෙළිදරව් වුණා. අපි කැමැති මනෝජ් මේ කාරණා දෙක සම්බන්ධව වැඩිදුර තොරතුරු ඔබෙන් දැනගන්න.
ඔව්, සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ නියෝජනය කරමින් අබ්දුල් රාසික් පාස්කු කොමිසමේ දෙවැනි දිනටත් පහුගිය සතියේ සාක්ෂි ලබා දුන්නා. එහිදී අබ්දුල් රාසිකෙන් කොමිසමේ සභාපතිවරය ඇහුවා, ඔබට බලයක් තියෙනවද කෙනෙකුගේ ආගම වෙනස් කරන්න කියන කාරණය සම්බන්ධයෙන්. එහිදී අබ්දුල් රාසික් සඳහන් කළේ ඉස්ලාමයේ වැළඳ ගන්නවා කියන එක, ඒකට කැමැත්තක් සහ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් පෑ භාගයක් වගේ කාලයකින් එක කරන්න පුළුවන් වැඩක්. දෙන්නේ ඉස්සරහා එක පාඩයක් කියවීම පමණයි අවශ්‍ය. ඒ අනුව තමන්ගේ සම්ප්‍රදාය අනුව එහෙම කැමැත්ත ප්‍රකාශ කරන අයට ඉස්ලාමයට ඇතුළත් කරගන්න පුළුවන් කමක් තියෙනවා. කෙනෙක්ගේ නම වෙනස් කරාම පත්‍රයේ දැන්වීමක් දාන්න ඕනේ. ඒකට අදාළ ආගමික ආයතනයෙන් සංවිධානයෙන් සහතිකයක් ඕනේ. ඉතින් මේ සහතිකය තමන් නිකුත් කරා ඒ වගේ ඇතුළත් කර ගැනීම සිය ගාණක් තමන් කරලා තියෙනවා කියලා ඇහුවේ. මේකට හේතුව තමයි අර සාරා සම්බන්ධයෙන් පුලස්තිනී සම්බන්ධයෙන් මතුවෙච්ච ප්‍රශ්නය. එහිදී පුලස්තිනීගේ මවක් සඳහන් කරලා තිබුණා ඇයව බලහත්කාරයෙන් පැහැරගෙන ඇවිල්ලා තමයි අබ්දුල් රාසික් ප්‍රමුඛ සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේදී ඒ ආගමට බඳවගෙන අඩු වයසෙන් විවාහ කරලා දුන්නේ කියන චෝදනාවක් එල්ල වෙලා තිබුණා. ඒ පිළිබඳව තමයි මේ විමසීම සිද්ධ කරේ. මේ රජයේ අධිනීතිඥවරයා ඇහුවා මේ හස්තුන් කියන පුද්ගලයාට පුලස්තිනී මහේන්ද්‍රන් එහෙම නැත්නම් සහරා සම්බන්ධයෙන් යම් දැනුවත් භාවයක් තියෙනවද කියන එක අබ්දුල් රාසික් ගෙන් විමසීමක් කළා. ඒ දියෝ කිව්වේ 2015 අගෝස්තු 4 වෙනිදා ඔවුන් මාලිගාවත්තේ තිබුණු ශ්‍රී ලංකා තව්හිද් ජමාත් ප්‍රධාන කාර්යාලයට ආවා. හස්තුන් එකට අධ්‍යාපනය කරපු කෙනෙක් විදිහට තමයි සාරව හඳුන්වලා දුන්නේ. මේ දෙදෙනා අතරේ ප්‍රේම සම්බන්ධයක් තිබිලා තියෙනවා. ඒ එක්කම තමයි මේ සාරා ජස්මින් ඉස්ලාම් ආගම වැළඳ ගන්න කැමති කියලා ඒ හින්දා ඇව ඉස්ලාමයට හරවන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණේ කියලා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කිව්වා ඔබ මේ කොමිසමේ සාක්ෂි දෙන්නේ දිවුරුමත් පිට, එහෙනම් කරුණා කරලා ඇත්ත කියන්න. සාරා සහ හස්තුන් එකට කාර්යාලයට ආවා කියලා අබ්දුල් රාසික් කිව්වට දැනට සාක්ෂි ඉදිරිපත් වෙලා තියෙනවා. සාරා කාර්යාලයට එද්දී හස්තුන් සිලෝන් තව්හිද් ජමාත් කාර්යාලයේ තමයි හිටියේ කියලා. මෙන්න මෙහෙම පැහැදිලි කර ගැනීමක් සභාපති විනිසුරුවරයා කරන්න උත්සාහ කරා. ඒදී අබ්දුල් රාසික් උත්තර දුන්නා හස්තුන්ගේ ගම ඔට්ටමාවඩි, සාරාගේ ගම කලවංචිකුඩි, ඒ හින්දා ඔවුන් දෙන්න එකට ආවේ කියලා. රජ්‍ය අධිනීතිඥවරයා ඉදිරි ප්‍රශ්න කරා මේ කියන විදිහට ඉස්ලාමයට හරව ගන්න පාටයක් කියපු පමණින් කරන්න පුළුවන් නම් ඇයි ඒ දෙන්න ඔට්ටමාවඩි ඉඳලා හැතැම්ම 300ක් විතර ගෙවාගෙන මේ කාර්යාලයට ආවේ කියලා. ඔවුන්ට මුස්ලිම් ජනතාව බහුලව ඉන්න නැගෙනහිර පළාත ඔය කාර්ය කරගන්න තිබුණ නේද කියන කාරණය අබ්දුල් රාසිකෙන් විමසීමක් කරා. එහෙදී ඔවුන් නැවත කිව්වේ මේ පැමිණීම එකට සිද්ධ වුණේ ඔවුන් එකම ප්‍රදේශයක ඉඳලා තමන්ගේ කාර්යාලයට ආව මිසක් හස්තුන්නේ කාර්යාලය නැවතිලා හිටියන්නේ මේ කියන දේ අබ්දුල් රාසික් මෙහිදී මතු කරා. අබ්දුල් රාසික් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුණු කාරණා ඒවා. ඔබයි නිලන්ත ජයවර්ධන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා පිළිබඳව විමසීමක් කළා. මීට කලින් නිලන්ත ජයවර්ධන මහත්මයා පාවිච්චි කරපු ජංගම දුරකථනය සහ ලැප්ටොප් එකේ පාස්කු ඉරිදින ගැන, පාස්කු ඉරිදින ප්‍රහාරය ගැන සිද්ධ කරන විමර්ශන වලට වැදගත් තොරතුරු තියෙනවාද කියලා පරීක්ෂා කරන්න කියලා ජනාධිපති කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කළා. ඒ අනුව ඔවුන් වාර්තා කිරීමක් කරා නිලන්ත ජයවර්ධන මහත්මයාගේ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ ජංගම දුරකථනයේ තිබුණු දත්ත මේ ෆැක්ටරි රීසෙට් කිරීමකින් ප්‍රතිඋත්පාදනය කරන්න නොහැකි තරමට විනාශ වෙලා තියෙනවා කියලා කොමිෂන් සභාවෙදි සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරපු ව්‍යවහාරික විශ්ලේෂණයකදී මේ කරුණු තහවුරු වුණා කියලා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් සඳහන් කළේ. ජනාධිපති කොමිසමත් කිව්වේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිද්ධ කරන විමර්ශන වලට අදාළව ඊට අදාළ දත්ත දුරකථනය තියෙනවාද කියන එක පරීක්ෂා කරන්න කියලා. එහිදී අනාවරණය වුණු කාරණය අනුව ඒ දත්ත ආයිමත් මේ ෆැක්ටරි රිසෙට් එකක් දාලත් නැවත ලබා ගන්න බැරි තරමට විනාශ වෙලා කියලා කියන කාරණය කොමිසම හමුවේ පසුගිය සතියේ අනාවරණය වුණා.
එතකොට නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඒ සම්බන්ධ විමසීමක් කරේ නැද්ද ඔය විමර්ශන කමිටුවේ ඉන්න නීතිඥවරුන්?
මේ බුද්ධි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් තමයි සාක්ෂි දෙන අවස්ථාවේ මේ කාරණය සඳහන් කළේ. නිලන්ද ජයවර්ධන මහත්මයාගේ දුරකථනයේ මේක තියෙනවා කියලා හොයා බලන්න කියපු ඉල්ලීමත් එක්ක ඉදිරියේ මේ සම්බන්ධයෙන් ඕගෙන් විමසීමක් කරાવી මේ මතුණු අනාවරණය වුණු කාරණා එක්ක.
හොඳයි මනෝජ්, එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා මේ සතියේදීත් ශ්‍රී ලංකාවේ තත්විති සමීප කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙමින් පිළිබඳව. එහෙමනම් අපි ලැබෙන සතිය සඳුදා නැවතත් හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන්. මොනසුදේ.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.